එනාම ධර්මයන්ගේ සහ රූප ධර්මයන්ගේ අනිත්‍යතාවය ඇතිවීම නැතිවීම දැක දැක සක්මන් කිරීම එය ඊටමත් නිවැරදි.
දෙවන ප්‍රශ්නය පින්වත් මෑණියන් වහන්ස, මෛත්‍රී භාවනාව විදර්ශනාවට නගන්නේ කෙසේදයි අප කෙරෙහි කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි.
මෛත්‍රී භාවනාව අපිට සමතයක් විදිහට ප්‍රගුණ කරලා ඒ මෛත්‍රී භාවනාවෙන් ඇතිවන සමාධිමත් සිත තුළ ඉඳගෙන මෛත්‍රී භාවනාව විදර්ශනාවට නගන්න පුළුවන් ආකාර කිහිපයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. විශේෂයෙන් කරජකාය සූත්‍රය, ඒ වගේම ආනිඤ්ඤ සප්පාය සූත්‍රය, එවැනි සූත්‍ර දේශනා කියවීම තුළින් මේ මෛත්‍රිය විදර්ශනාවට හරවන ආකාරය බොහොම පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම මෙත්ත සූත්‍රය, මෙවැනි සූත්‍ර දේශනාවල මේ මෛත්‍රිය පිළිබඳව මෛත්‍රිය විදර්ශනාවට නගමින් ප්‍රගුණ කරන ආකාරය විස්තර වෙනවා. විශේෂයෙන් අපේ මෛත්‍රී භාවනාව මුලින්ම ප්‍රාථමික මට්ටමින් සමත මට්ටමින් දියුණු කරන විට අපේ විශේෂයෙන් සියලු සත්වයන් අරමුණු කරලා මෙත්සිත පතුරවන්නට ඕන. තමන්ටත් සියලු සත්වයන්ටත් මෙත්සිත පතුරවන්නට ඕන. එසේ මේ මෛත්‍රී සිත නිතර නිතර භාවිත බහුලීකృత කිරීම තුළින් නිතර නිතර ඒ මෛත්‍රී සිත ප්‍රගුණ කිරීම වැඩිම තුළින් සම්මා සමාධියට සිතපත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ සම්මා සමාධියට සිතපත් වුණාට පස්සේ, සම්මා සමාධිය කියලා කියන්නේ ධ්‍යාන සිතක අවස්ථාව. අපි පහළ මට්ටමේ රූපාවචර පළවෙනි ධ්‍යාන සිත ගත්තොත් විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මේ ධ්‍යානාංගයන් අත්දකිමින් මෛත්‍රිය තුළින් ඒ ප්‍රථම ධ්‍යාන සමාධි මට්ටම උපදවාගත්තු කෙනෙකුට ඒ සමාධිමත් සිත තුළ ඉඳගෙනම ඒ ධ්‍යාන සිත තුළ, ඒ සමාධි සිත තුළ තිබෙන ඒ වර්තමාන මොහොතට අරමුණු වෙන පංචස්කන්ධ ධර්ම විදර්ශනාවට නගන්න පුළුවන්. ඒ සමාධිමත් සිතෙහි, ඒ මෛත්‍රී ධ්‍යාන සිතෙහි සමවැදිලා සිටින අවස්ථාවෙම ඒ මෛත්‍රී ධ්‍යාන සිත තුළ තියෙන රූප කොටස අඳුන ගන්නවා. මෙන්න රූපය කියලා රූපස්කන්ධය වෙන් කරනවා. ඒ වගේ මේ මෛත්‍රී ධ්‍යාන සිතේ ඉන්න විට නිරාමිස සුඛය, ප්‍රීතිය, නිරාමිස සුඛ වේදනාව දැනෙනවා. අන්නේ නිරාමිස සුඛ වේදනාව තමයි ඒ මෛත්‍රී ධ්‍යාන සිතේ තිබෙන වේදනා ස්කන්ධය. ඒ වගේ මේ මෛත්‍රී ධ්‍යාන සිත තුළ සමවැදී සිටින විට හැම කෙනෙක්ටම ඒක දකින්න පුළුවන්, අවබෝධ වෙනවා මෙන්න මේ ධ්‍යාන සිත තුළයි තමන් සමවැදිලා ඉන්නේ කියලා. යම් කිසි කෙනෙක් ධ්‍යාන සිතක ඉන්නව නම් ඒක තමන්ට අඳුන ගන්න පුළුවන්. ඒ ධ්‍යාන සිත පැහැදිලිව දකින්න පුළුවන්, ධ්‍යාන අංගයන්ද පැහැදිලිව දකින්න පුළුවන්. එතකොට මෙන්න මේ පළවෙනි ධ්‍යාන සිත කියන සංඥාව සිත තුළ ඇති වෙනවා. පළවෙනි ධ්‍යාන සිත කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියන සංඥාව සිත තුළ ඇති වෙනවා. ඒ කියන්නේ එතන ධ්‍යාන සිතේදී සංඥා ස්කන්ධයත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සංස්කාර ස්කන්ධය, මෛත්‍රී සහගත සිතුවිලි, විතක්ක විචාර අවස්ථාව, ඒ සුවපත් වේවා කියන මෛත්‍රී සහගත ඒ සිතුවිලි, ඒ මෛත්‍රී සිතුවිලි ඒ අවස්ථාවේදී සංස්කාර වශයෙන් සිතට අරමුණු වෙනවා. මෛත්‍රිය අරමුණු කරගෙන සිත තුළ ඒ සුවපත් වේවා වශයෙන් පහළවන මෛත්‍රී සහගත සිතුවිලි තමයි එම ධ්‍යාන සිතේ තියෙන සංස්කාර වෙන්නේ. මෙන්න මේ විදිහට ඒ ධ්‍යාන සිතේ සංස්කාර ස්කන්ධයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම විඥාන ස්කන්ධය. විඥානය කියලා කියන්නේ අපි මේ වෙලාවේ මෛත්‍රී භාවනාව කරනවා කියලා කියන්නේ මනස අරමුණු කරගෙන ඒ මනස තුලයි අපි මෛත්‍රිය සුවපත් වේවා කියන අරමුණ ප්‍රගුණ කරන්නේ. ඒ වෙලාවේදී මනෝ විඥාණය තමයි ක්‍රියාත්මක වෙන්නේ. මනසට අපි ධම්මාරම්මණයක් දීලා තියෙනවා. ඒ ධම්මාරම්මණය තමයි සුවපත් වේවා කියන ඒ මෛත්‍රී සිත. මෙන්න මේ මනසට මෛත්‍රී අරමුණ සම්බන්ධ වෙනකොට, ස්පර්ශ වෙනකොට ඒ වෙලාවේ මනෝ විඥාණය ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙකුට ධ්‍යාන සිත මෛත්‍රී භාවනාව තුළින් සම්මා සමාධියක් උපදවාගෙන සිටින කෙනෙකුට ඒ ධ්‍යාන සිතේ තියෙන පංචස්කන්ධ ධර්ම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධ ධර්මයන් වෙන් කරගෙන ඒ පංචස්කන්ධ ධර්මයන්ගේ උදය වය, ඇතිවීම නැතිවීම, අනිත්‍ය ස්වභාවය දැකීම තුළින් මෛත්‍රී භාවනාව විදර්ශනාවට නගන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. ඒ වගේම තවත් බොහෝ ක්‍රම තියෙනවා. විශේෂයෙන් අපි මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරලා ඒත් යම් සමාධි මට්ටමකට සිතපත් කරගෙන සිටින අවස්ථාවේදී ඒ සමාධි මට්ටමේ ඉඳගෙන අපිට ඒ අතීත සංස්කාර ධර්ම, දැන් අපි මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන්න පටන් අරගෙන පැය භාගයක් පැයක් තිස්සේ මෛත්‍රිය ප්‍රගුණ කරා නම් විනාඩි 30කට 45කට විතර පස්සේ අපේ සිත සමාධිමත් වෙලා තියෙනවා නම් මෛත්‍රී අරමුණ තුල ඒ සමාධියේ සමවැදිලා සිටින ගමන් අපිට ආපස්සට හැරිලා බලන්න පුළුවන් මේ මෛත්‍රී භාවනාව ආරම්භ කරපු මොහොතේ පටන් මේ මොහොත දක්වා තමන්ගේ සිත තුල මෛත්‍රියට අදාළ මෛත්‍රී සහගත ඒ සංස්කාර ධර්ම ටික සිතුවිලි ටික ඇති වුණා. දැන් අපි විනාඩි 30ක් 45ක් 30 මෛත්‍රී භාවනාව වැඩුවා කියලා කියන්නේ මෛත්‍රියට අදාළ සංස්කාර ධර්ම ටිකක ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යාම පමණයි. ඒ වෙලාවේදී ආපස්සට හැරිලා නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට තමන්ගේ සිතට පෙනෙන්නට ඕන අපි මුලින් මෛත්‍රී භාවනාව පටන් ගත්තු මොහොතේ පටන් විනාඩි 30ක් 45ක් තිස්සේ මෛත්‍රිය ප්‍රගුණ කරන අවස්ථාවේදී ඒ ඇතිවෙච්ච සිතුවිලි මුලින් සිතේ පහළ වුණු ඒ මෛත්‍රී සහගත සිතුවිලි එකෙන් එක නිරුද්ධ වෙවි ඒ මෛත්‍රී සහගත සිත් පරම්පරාවම නැති වෙලා නිරුද්ධ වී ගිය ආකාරය දකිමිනුත් විදර්ශනා භාවනාව ප්‍රගුණ කරන්න පුළුවන් මෛත්‍රී සහගත ඒ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවය විදසුන් ඇසින් දකිමිනුත් ඒ මෛත්‍රිය විදර්ශනාවට නගන්න පුළුවන්. අපි මීට දින දෙකකට පෙර ධාතු වශයෙන් වෙන් කරලා මෛත්‍රිය විදර්ශනාවට හරවන ආකාරය පැහැදිලි කරලා දුන්නා. මෛත්‍රී භාවනාව වඩන මම කියලා කෙනෙක් නොමැති බවත්, මෛත්‍රියට බඳුන්වන සත්වයෙක් නොමැති බවත්, ඒ සත්ව සංඥාව අයින් වෙන ආකාරයට ධාතු වශයෙන් විදර්ශනාවට නගන ආකාරය අපි විස්තර කළා. නමුත් මෙහිදී විශේෂ කරුණක් මතක් කරන්නට ඕන. මේ විදිහට විදර්ශනාවට නගන ආකාරය බොහෝ දෙනෙක් සමහර අවස්ථාවලදී පටලවා ගන්න තැනක් තියෙනවා. මෛත්‍රී භාවනාව ආරම්භ කරනකොටම හිතනවා මෙතන මෛත්‍රී කරන්න මමෙක් නැහැනේ, මේ සංස්කාර ටිකක ඇතිවීමක් නැතිවීමක් නේ කියලා සිතලා තමන්ට මෛත්‍රී භාවනාව ආරම්භයේදී හරියට ප්‍රගුණ කරගන්නට නොහැකි වෙනවා. ඒ නිසා විදර්ශනාවේදී අවබෝධ කරගත යුතු දේවල් භාවනාවේ ආරම්භයට යොමු කරන්න යොදවන්නට එපා. එහෙම වුණොත් අපිට මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන්නට නොහැකි වෙනවා.
එහෙමයි මෑණියන් වහන්ස. තුන්වෙනි ප්‍රශ්නය, ගෞරවනීය මෑණියන් වහන්ස, භාවනාව ගැඹුරින් සිදුවන විට එය ඉබේ සිදුවන ක්‍රියාවලියක් දෙස බලා සිටීමක් බව පත්වේ. මේ අවස්ථාවේදී එය දෙස සප්තානුපස්සනා වශයෙන් බැලීමේදී එයට කරන්නේ හෙවත් මම ඇතුළු වී භාවනාවට බාධා ඇති නොවන්නේද? පැහැදිලි කර දෙන්නේ නම් ඉතා ප්‍රයෝජනවත් වේ. ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම නිවන් සුවත් වේවා.
එම ප්‍රශ්නය විමසලා තියෙන්නේ භාවනාව යම් කිසි ගැඹුරු මට්ටමක පවතින අවස්ථාවකදී සත්තනුපස්සනාවන් මෙනෙහි කරන්න යාම තුළ ආත්ම සංකල්පනාවක් ඇති වෙනවාද කියන එක තමයි විමසලා තියෙන්නේ, එය බාධාවක් වෙන්නේ නැද්ද කියන කාරණාව. භාවනාව අපි ගැඹුරට ප්‍රගුණ කරගෙන යනකොට ඒ අත්දැකීම් කියන ඒවා අපි ඒ භාවනාව තුළ ඉන්නකොට ඒ අවස්ථාවේදී ලැබෙන දේවල්. විශේෂයෙන්ම දැන් අපි යම් කිසි ආකාරයකින් කායගත සතිය කායානුපස්සනාවේ භාවනා ක්‍රමයක් ප්‍රගුණ කරගෙන යනකොට ඒ කායානුපස්සනාවේ යටතේ තියෙන භාවනා කර්මස්ථානය හොඳින් ප්‍රගුණ වෙනකොට අපිට මේ ශරීරයේ විවිධ වෙනස්කම් දැනෙනවා. ශරීරය තුළ විවිධ අත්දැකීම් මතුවෙන්නට පුළුවන්කම තියෙනවා. අන්නේ අත්දැකීම් තමන්ට මතුවෙන අවස්ථාවන් වලදී තමයි අපි අනුපස්සනා ධර්ම එතෙන්ට අදාළ වෙන පරිදි යොදවා ගත යුත්තේ. එහෙම නැතුව අපි භාවනාව කරගෙන යන අතරතුර යම් මට්ටමක සිට පවතින විට අපි එතෙන්ට මෙන්න මේ සත්අනුපස්සනා දැන් මේ විදිහට අදාළ වෙන පරිදි මෙනෙහි කරන්න ඕන කියලා මෙනෙහි කරන එක වැරදි. ඒක නිවැරදි භාවනා ක්‍රමයක් නෙවෙයි. අපි භාවනා කරගෙන යනකොට අපිට විවිධ අත්දැකීම් ලැබෙනවා. ශරීරයේ බිඳෙන ස්වභාවය, රූප කලාප ඇති වෙන නැති වෙන ස්වභාවය, විවිධ අත්දැකීම්. ඒකත් එකම පුද්ගලයෙකුට ලැබෙන විදිහටම අත්දැකීම, අනිත් කෙනාටත් ඒ අත්දැකීමම ලැබෙන්නේ නැහැ. පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒ ලැබෙන අත්දැකීම් වලත් විවිධත්වයක් වෙනසක් තියෙනවා. නමුත් අපි ඒ කර්මස්ථානය තුළ එක දිගට සිත පිහිටුවාගෙන අපි කමඨහන ප්‍රගුණ කරගෙන යනකොට තමන්ට දැනෙන ඒ අත්දැකීම අනුව තමන්ට ලැබෙන භාවනාවේ ප්‍රතිඵලය අනුව තමයි අපි එතෙන්ට ගැළපෙන අනුපස්සනාව යොදන්න අවශ්‍ය වෙන්නේ. දැන් අපේ ශරීරයේ රූප කලාප බිඳෙන ස්වභාවය, රූප කලාප කැඩි කැඩි බිඳි බිඳි යන ස්වභාවය ශරීරය තුළින් ප්‍රකට වුණොත් ඒ වෙලාවේ අපි එතෙන්දී දුක්ඛානුපස්සනාව මෙනෙහි කරලා වැඩක් නැහැ. ඒ වෙලාවේදී අපි කළ යුත්තේ අනිච්චානුපස්සනාව, අනත්තානුපස්සනාව කියන ඒ වගේම විශේෂයෙන් ඒ අනිත්‍ය අනාත්ම කියන ධර්මතාවයන් තමයි අපි මතු කරගත යුතු වෙන්නේ. තමන්ට තමන්ගේ කමඨහන ප්‍රගුණ කරනකොට ලැබෙන අත්දැකීමට අනුවයි ඒ අනුපස්සනාවන් අපි යොදාගත යුතු වෙන්නේ. එහෙම නැතුව අපි භාවනාවේ යම් මට්ටමක ඉඳගෙන දැන් මම සත්අනුපස්සනාවන් මෙතනින් එහාට දියුණු කරනවා කියලා එහෙම කරන්න බෑ. තමන්ට ලැබෙන අත්දැකීමට අදාළව ඒ අත්දැකීමට අදාළ වෙන අනුපස්සනාව අපි එතෙන්දි පුහුණු කරන්න යෝගාවචරයා දක්ෂ වෙන්න ඕන ප්‍රඥාව භාවිතා කරන්නට ඕන.
එහෙමයි මෑණියන් වහන්ස. හතරවෙනි ප්‍රශ්නය, ගරුතර මෑණියන් වහන්ස, වේදනාස්කන්ධය ප්‍රපංච කර එය ග්‍රහණය කොට සිතුවිලි ඇතිවීමෙන් සංඥා සංකාර සහ විඥාන යන අනෙකුත් චෛතසික ධර්ම ඇති වේද? එසේනම් වේදනාස්කන්ධය නිරෝධ වූ විට ඉතිරි චෛතසික ධර්මතාවයන් නිරෝධ වේද? අප වෙත අනුකම්පාවෙන් කරුණාවෙන් පහදා දෙනු මැනවි. මෙත් සිතින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂත් වේවා. මේ ජීවිතේම නිවන් සුව සාක්ෂාත් වේවා.
එම ප්‍රශ්නය නැවතත් ප්‍රකාශ කරන්න.
එහෙමයි මෑණියන් වහන්ස. ගරුතර මෑණියන් වහන්ස, වේදනා ස්කන්ධය ප්‍රපංච කර එය ග්‍රහණය කොට සිතුවිලි ඇතිවීමෙන් සංඥා සංකාර සහ විඥාන යන අනෙකුත් චෛතසික ධර්ම ඇති වේද? එසේනම් වේදනා ස්කන්ධය නිරෝධ වූ විට ඉතිරි චෛතසික ධර්මතාවයන් නිරෝධ වේද? අප වෙත අනුකම්පාවෙන් කරුණාවෙන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂත් වේවා. මේ ජීවිතයේදීම නිවන් සුව සාක්ෂාත් වේවා. මෙත් සිතින්.
ඔව්, එම ප්‍රශ්නේ විමසා තිබුණේ වේදනා ස්කන්ධය මම මගේ කියලා ප්‍රපංච කිරීම තුළින් ග්‍රහණය කිරීම තුළින් අනිකුත් ස්කන්ධවල පහළවීමත් සිද්ධ වෙනවා. වේදනා ස්කන්ධය අපි උපාදානය කර ගැනීම තුළ සංඥා ඇති වෙනවා, සංකාර ඇති වෙනවා, විඥාන ඇති වෙනවා. ඒ වගේම අපෙන් විමසල තිබුණේ දැන් වේදනා නිරෝධයක් සිද්ධ වුණොත් අනිකුත් ස්කන්ධයන් සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයනුත් නිරුද්ධ වී යාම නිරෝධය සිද්ධ වෙනවාද කියන එක. එයට පිළිතුරක් විදිහට බුදුරජාණන් වහන්සේ මදුපිණ්ඩික සූත්‍ර දේශනාවේ කරපු දහම් පාඨයකින් අපිට ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මදුපිණ්ඩික සූත්‍රයේදී දේශනා කරලා තිබෙනවා, තං සංජානාති යං වේදේති. යං වේදේති තං සංජානාති. යම් කිසි වේදනාවක් ඇති වුණොත් ඒ ඇතිවන වේදනාවට අනුව අපි උපාදානය කරන, ග්‍රහණය කරන මම මගේ කියලා ගන්න ඒ වේදනාව ප්‍රපංච කිරීම නිසා ඊට අදාළව සංඥාවන් පහළ වෙනවා. යම් වේදේති තං සංජානාති. වේදනාව උපාදානය කිරීම, වේදනාව ප්‍රපංච කිරීම නිසා ඒ වේදනාව තුළ විවිධ සංඥාවන්, වේදනාවෙන් පසු විවිධ සංඥාවන් පහළ වෙනවා. ඒකෙම අනිත් පැත්තටත් බුදුරජාණන් වහන්සේ විස්තර කරන තං සංජානාති තං වේදේති. යම් කිසි සංඥාවක් ඇති වුණාට පස්සේ ඒ සංඥාවට අනුව ඒ සංඥාව ප්‍රපංච කිරීම නිසා ඒ සංඥාව මම මගේ කියන තණ්හා මාන දිට්ඨියෙන් ග්‍රහණය කිරීම, ප්‍රපංච කිරීම නිසා වේදනාවන් ඇති වෙනවා කියන එක. එතකොට අපිට වේදනා නිරෝධය සිද්ධ වුණා කියලා අනිකුත් ස්කන්ධයනුත් නිරුද්ධ වීම සිද්ධ වෙන්නේ නැහැ. වේදනා නිරෝධය සිදු කරපු කෙනෙක්, වේදනා නිරෝධය අත්දකපු කෙනෙක් නැවත සංඥා නිරෝධයට, සංස්කාර නිරෝධයට, විඥාන නිරෝධයට සිත යොමු කරලා එම ස්කන්ධ ධර්මයන්ගේද නිරෝධය අත්දැකිය යුතු වෙනවා. ඒ නිසා එතෙන්දී වේදනාව නිරුද්ධ වීම තුළින් අනිකුත් සියලු ස්කන්ධ නිරුද්ධ වෙනවා කියලා අපිට කියන්නට බැහැ.
මෑණියන් වහන්ස, පස්වෙනි ප්‍රශ්නය, අතිගරු පූජනීය මෑණියන් වහන්ස, ප්‍රීති පස්සද්දි සුඛ යන වචන වෙන් වෙන්ව තේරුම් කර දුන මැනවි ඔබ වහන්සේ කරන මේ විශාල සේවය තව බොහෝ කලක් කරගෙන යන්නට ලැබේවා දීර්ඝායුෂ ලැබේවා මෙත් සිතින්.
ප්‍රීති කියලා කියන්නේ සිතට දැනෙන සතුට. ප්‍රීතිය දැනෙන්නේ සිතට. ප්‍රීතිමත් භව කියන එක අපිට දැනෙන්නේ තමන්ගේ සිත තුළ ඇතිවන ප්‍රීතිමත් ඒ සතුටු ස්වභාවය සිත තුළ දැනෙන දෙයක්. ප්‍රීතිය කියලා කියන්නේ සිත තුළ දැනෙන දෙයක්. සුඛය කියලා කියන්නේ ශරීරයට දැනෙන දෙයක්. ප්‍රීති සුඛ දැන් ප්‍රථම ධ්‍යානයට සමවැදිලා ඉන්න කෙනෙක් ප්‍රථම ධ්‍යානය අත්දැකල සිටින කෙනෙක් සිටිනවා නම් ඒ අයට මේ ප්‍රීතියේ සුඛයේ වෙනස ප්‍රායෝගිකව බොහොම පැහැදිලිව වෙන් කරගන්න පුළුවන්. ප්‍රථම ධ්‍යානය අත්දකින්න කෙනෙකුට විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මේ ධ්‍යානාංග පහ පැහැදිලිව දකින්න පුළුවන්. එතකොට මෙන්න මේ අවස්ථාවේදී ප්‍රීතිය කියලා දැනෙන්නේ සිත තුළ පිනාගිය සතුට. සිත තුළ තියෙන සතුට. ඒ වගේම සුඛය කියලා කියන්නේ ශරීරයට දැනෙන තමන්ගේ කයට දැනෙන ඒ සැපය. ඇහෙනවද?
එහෙමයි.
සුඛය කියලා කියන්නේ තමන්ගේ ශරීරයට දැනෙන ඒ සුඛ සහගත ස්වභාවය. ඒ වගේම පස්සද්දි කියලා කියන්නේ මෙන්න මේ සංසිඳී ගිය ස්වභාවයට. කාය පස්සද්දිය කියලා කියනවා කයේ සංසිඳීමට. චිත්ත පස්සද්දිය කියලා කියනවා සිතේ සංසිඳීම. මේ ප්‍රීති සුඛයටත් වඩා ප්‍රණීත තැනක් තමයි ප්‍රීති සුඛයට වඩා බොහෝම සංසිඳී ගිය නිවි ගිය තැනක් තමයි මෙන්න මේ පස්සද්ධිය කියලා කියන්නේ. ඒ නිසා මේ ප්‍රීතිය කියන එකේ සුඛය කියන එකේ පස්සද්ධිය කියන එකේ අර්ථය ප්‍රීතිය කියන්නේ සිතට දැනෙන ඒ සුවය, සුඛය කියලා කියන්නේ තමන්ගේ ශරීරයට දැනෙන සුවය සැපය, පස්සද්ධිය කියලා කියන්නේ සංසිඳී ගිය නිවි ගිය සුවය.
එහෙමයි මෑණියනි මහන්ස. 6 වෙනි ප්‍රශ්නය. ගෞරවනීය මෑණියනි, සෝවාන් ඵලය ලබා ගැනීම සඳහා පළමු විසුද්ධි තුන සීල, චිත්ත සහ දිට්ඨි පමණක් පූර්ණය කිරීම සෑහේද යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ස්තුතියි.
සෝවාන් මාර්ගඵලය සාක්ෂාත් කිරීමට විශේෂයෙන් සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ටි විසුද්ධිය කියන මෙන්න මේ විසුද්ධීන් තුන ඉතාමත් අත්‍යවශ්‍යම විසුද්ධීන් තුනක් බවට පත් වෙනවා. අපි අනිකුත් විසුද්ධීන් පිළිබඳව හෙට ධර්ම දේශනාවේදී සිද්ධ කරනවා. ඒ කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය, ඒ වගේම පටිපදා ඥාන දස්සන විසුද්ධිය, ඥාන දස්සන විසුද්ධිය කියන ඒ අනිකුත් විසුද්ධීන් හතර පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් අපි හෙට දිනේ සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙතෙන්දී වැදගත්ම දේ සෝවාන් වීමට යම්කිසි කෙනෙකුට ප්‍රයෝජනවත්ම වෙන්නේ දිට්ටි විසුද්ධිය. තමන්ගේ දිට්ටියයි පිරිසිදු කරගත යුතු වෙන්නේ. මේ දිට්ටිය පිරිසිදු කර ගැනීම තුලින් යම්කිසි කෙනෙකුගේ කංකා විතරණ විසුද්ධිය තියෙන සැක සංකාවන්, තමන්ගේ සිතේ තියෙන සියලු සැකයන් දුරු වෙනවා. තමන්ගේ සම්මා දිට්ඨිය පිරිසිදු වෙනකොට, තමන්ගේ සම්මා දිට්ඨිය ඍජුභාවයට පත් වෙනකොට, මේ විපස්සනා සම්මා දිට්ඨිය දියුණු වෙනකොට තමන්ගේ ඒ සැක සංකා දුරු වෙනවා. ඒත් එක්කම තමන්ට මාර්ගය කුමක්ද කියන එක මග්ගා මග්ග ඥාන දස්සනේ පහළ වෙනවා. මේ නිවනට යන්න තියෙන මාර්ගය කුමක්ද කියලා පැහැදිලිව පෙනෙනවා. නමුත් මේ අවස්ථාවේදී මේ දිට්ටි විසුද්ධිය තමයි කෙනෙකුට සෝවාන් ආදී මාර්ගඵලයන් ප්‍රතිවේධ කිරීමට උපකාරී වෙන්නේ. දිට්ටි විසුද්ධිය උපකාරී වුණාට අනෙකුත් සෑම විසුද්ධියකම එකිනෙකට සම්බන්ධතාවයක් තියෙනවා. සීල විසුද්ධිය නැති කෙනෙකුට දිට්ටි විසුද්ධිය ඇති කරගන්න බෑ. චිත්ත විසුද්ධිය නැති කෙනෙකුට දිට්ටි විසුද්ධිය ඇති කරගන්න බෑ. දිට්ටි විසුද්ධිය නැති කෙනෙකුට මග්ගා මග්ගඥාන දස්සන විසුද්ධියවත්, කාංකා විතරණ විසුද්ධියවත්, පටිපදා ඥාන දස්සන විසුද්ධියවත් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මෙම විසුද්ධීන් හත එකිනෙකට සම්බන්ධක කොටස් හතක්. ඒ නිසා විශේෂයෙන් මෙහිදී දිට්ඨි විසුද්ධිය තුලින් තමයි මාර්ගඵල අවබෝධ වෙන්නේ, සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. නමුත් අනිකුත් හැම දිට්ඨියක්ම අවශ්‍ය වෙනවා, ඒ සෑම විසුද්ධියක්ම අවශ්‍ය වෙනවා නිර්වාණ අවබෝධය සඳහා.
එහෙමයි මෑණියන් වහන්සේ. හත්වෙනි ප්‍රශ්නය අවසරයි. ගරු පින්වත් මෑණියන් වහන්සේ, අප සිත තුළ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙන ආකාරය එක් උදාහරණයක් ගැන පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට බොහොම පින්. තෙරුවන් සරණයි.
සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා ගත්තම එහි ධර්ම කාරණා රාශියක් අන්තර්ගත වෙනවා. එක උදාහරණයකින් අපිට පැහැදිලි කරන්න බෑ. මේ 37ම මේ කියන ධර්මතා 37ම වැඩෙන්නේ කොහොමද කියන කරුණ. නමුත් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම යටතේ තියෙනවා ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, ඒ වගේම ඒ සතර සතිපට්ඨාන ධර්ම, පංචස්කන්ධ ධර්ම, ආයතන ධර්ම, සත්ත බොජ්ජංග, මෙන්න මේ වගේ කොටස් රාශියක් තියෙනවා. අපි යම් කිසි කර්මස්ථානයක් ප්‍රගුණ කරන විට ඒ කමඨහන, අපි උදාහරණයට ගමු, අපි ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරනවා කියලා සිතන්න. අපි ආනාපාන සතිය ප්‍රගුණ කරන අවස්ථාවේදී අපේ සිත තුළ සතර ඍතිපාද ධර්මයනුත් වැඩෙනවා. මොකද ආනාපාන සතිය වඩන්න තමන්ගේ සිතේ ඡන්දයක් තියෙන්නට ඕන, චිත්තයක් තියෙන්නට ඕන, වීරිය තියෙන්නත් ඕන, ඒ වගේම වීමංසාවත් අවශ්‍ය වෙනවා. එතන සතර ඍද්ධිපාද ධර්ම වැඩෙනවා. ඒ වගේම සතර සම්‍යක් ප්‍රධාන, තමන් ආනාපාන සතිය වඩනකොට ආනාපාන සති අරමුණ තුළම සිත පිහිටුවාගෙන සිටීමට සිතේ දැඩි වීරියක් උනන්දුවක් තියෙනවා. වෙනත් අනවශ්‍ය සිතුවිලි ගලාගෙන එනකොට, අකුසල් සිතුවිලි එනකොට ඒ අකුසල් සිතුවිලි බැහැර කරමින් නැවත නැවතත් අපි ආනාපාන සති අරමුණෙහිම සිහිය පිහිටුවා ගන්නවා. ඒ තුලදී සතර සම්‍යක් ප්‍රධානයන් ඒ කමඨහන තුල වැඩෙනවා. ඒ වගේම තමයි පංචින්ද්‍රිය. අපි ආනාපාන සතිය වඩන වෙලාවේදී ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන මේ ඉන්ද්‍රිය ධර්මයනුත් යම් තරමක් දුරට වැඩෙනවා. අපිට ඒක කියන්න බෑ ඒ කමඨහන තුල මේ පංච ඉන්ද්‍රිය ධර්මයන් සම්පූර්ණයෙන්ම වැඩෙනවා කියන්න බෑ. කෙනෙක්ගේ ශ්‍රද්ධාව අඩු වෙන්න පුළුවන්, කෙනෙක්ගේ සතිය අඩුපාඩුකම් තියෙන්න පුළුවන්, කෙනෙක්ගේ සමාධිය අඩුපාඩුකම් තියෙන්න පුළුවන්, වීරිය අඩුපාඩුකම් තියෙන්න පුළුවන්, සමාධි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. නමුත් මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ සුළු ප්‍රමාණයක් හෝ තමන්ගේ ප්‍රගුණ කරන කමටහන ප්‍රගුණ කරන විට ඉන්ද්‍රිය ධර්මයන්ගේ වර්ධනය වීමකුත් සිද්ධ වෙනවා. මේ විදිහට අපි කවර කමටහනක් ප්‍රගුණ කළා ඒ තුළ මේ ඉන්ද්‍රිය ධර්ම, ඒ වගේම බල ධර්ම, සතර සම්‍යක් ප්‍රධාන, සතර ඍද්ධිපාද ධර්ම, ඒ වගේම සප්ත බොජ්ජංග ධර්ම ආදී ඒ ගුණධර්ම වලින් තරමක් දුරට හෝ වර්ධනය වීම සිද්ධ වෙනවා.
එහෙමයි මෑණියන් වහන්ස. අටවෙනි ප්‍රශ්නය, ගරු මෑණියන් වහන්ස, සිතුවිල්ලක උදය වය සිහි කරන අන්දම නැවත කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි.
අපි සිතුවිල්ලක උදය වය ස්වභාවය අවබෝධ කරගත යුත්තේ අපේ සිතට කවර වූ සිතුවිල්ල ඇති වුණාට පස්සේ. දැන් චිත්තානුපස්සනා වඩන කෙනෙකුට බොහෝම පහසුවෙන් සිතේ සිතුවිලි හටගන්න ආකාරය පෙනෙනවා. චිත්තානුපස්සනාව කාලයක් තිස්සේ ප්‍රගුණ කරන කෙනෙකුට තමන්ගේ සිතට ලෝභ සිතක් ආවත් ඒ සිත දකිනවා. ද්වේෂ සහගත සිතක් ආවත් ඒ සිත දකිනවා. ඒ වගේම අලස තීන මිද්දේට බර වෙච්ච විසුරුණු සිතක් ආවත් ඒ සිතක් දකිනවා. සමාහිත සිතක් නම් සිත සමාහිතයි කියලා දකිනවා. මෙන්න මේ විදිහට තමන්ට ඇතිවන ඕනම සිතක් දකින්න පුළුවන් චිත්තානුපස්සනාව වඩන කෙනෙකුට. මෙන්න මේ සිතුවිල්ල අපි අපේ සිතට කවර හෝ සිතුවිල්ලක් ඇති වුණාට පස්සේ ඒ සිතුවිල්ල ඇති වෙලා තියෙන ආකාරය දකින්නට ඕන. උදාහරණයක් විදිහට අපි ගනිමු, තමන්ට තරහ ගිහින් සිටින අවස්ථාවක්. අපිට තරහ ගිහින් ඉන්න අවස්ථාවක මේ තරහ සිත ඇති වෙලා තියෙනවා, තමන්ගේ සිතේ තරහ සිතක් තියෙනවා කියලා දකින්නට ඕන. සමහර අය ඉන්නවා තරහ ගියාට තමන් තරහ ගියාද කියලා දන්නේත් නැහැ. හැබැයි තරහෙන් කටයුතු කරනවා, තමන්ට තරහ ගිහිල්ලා ඉන්න බවවත් දන්නේ නැහැ. නමුත් යෝගාවචරයන් කියලා කියන්නේ දක්ෂ කෙනෙක් වෙන්නට ඕන තමන්ගේ සිතට ඇතිවන සිතුවිල්ල හඳුනා ගන්න. ඊර්ෂ්‍යාවක් ඇති වුණා නම් ඊර්ෂ්‍යා සිත තමන්ගේ සිතේ දැන් ඊර්ෂ්‍යාවක් තියෙනවා කියන එක දකින්න දක්ෂ වෙන්නට ඕන. ඒ නිසා දැන් අපිට තරහ ගිය වෙලාවක තරහ සිතක් ඇති වුණාට පස්සේ අපි තරහ සිත හඳුනා ගන්න මුලින්ම. මේක තරහ සිතක්, තරහ සිතක්, තරහ සිතක් කියලා තමන්ට ඇති වෙලා තියෙන තරහ සිත හඳුනා ගන්න. ඒ තරහ සිත හඳුනා ගත්තට පස්සේ හොඳට ඒ තරහ සිත දිහා බලාගෙන ඉන්න. ඒ තරහ සිත ඇති වෙලා තියෙන බව පේනවා, ඒ වගේම නැති වෙලා යන විදිය. උත්පාද, තිටි, භංග කියන අවස්ථාව. මේ ඕනම සංස්කාරයක තරහ සිතක, රාග සිතක, කුසල් සිතක, අකුසල් සිතක, ඕනම සංස්කාරයක පොදු ලක්ෂණ තුනක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. තීනි මානි භික්කවේ සංකතස්ස සංකත ලක්ඛනානි. කතමානි තීනි උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති පිටස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. මහණෙනි, මේ ලෝකේ හේතුන්ගෙන් හටගත්තු යම් සංස්කාර ධර්මයක් තිබෙනවද? මෙන්න මේ හේතුන්ගෙන් හටගත්තු සෑම සංස්කාර ධර්මයකම පොදු ලක්ෂණ තියෙනවා. සෑම සංස්කාරයකම පොදු ලක්ෂණය තමයි උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති පිටස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. සංස්කාරයක් ඉපදීමක් තිබෙනවා. ඒ ඉපදී තිබෙන සංස්කාරයේ සුළු මොහතක පැවතීමක් තිබෙනවා. ඒ පැවතුණු සංස්කාරයේ නිරෝධයක් තිබෙනවා. එහෙමනම් අපේ සිත දිහා බලාගෙන අපේ සිතට එන සිතුවිලි, තමන්ගේ සිතේ ගලාගෙන එන සිතුවිලි හඳුනා ගනිමින් ඒ සිතුවිලි ඇති වෙලා සුළු මොහොතක් පැවතිලා ඒ සිතුවිල්ල නැති වී යන ආකාරය අපි නිතර නිතර දකින්න පුරුදු වෙන්නට ඕන. ඒකට අපි පොඩි අභ්‍යාසයක් විදිහට තමන්ට ඒක වටහා ගන්න සුළු වෙලාවක් තමන්ගේ සිත දිහා බලාගෙන කිසිම දෙයක් සිතන්නේ නැතුව සිතට එන සිතුවිලි දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඒ සිත දිහා බලාගෙන ඉන්නකොට තමන්ට පෙනෙනවා විවිධ සිතුවිලි ගලාගෙන එනවා. ඒ සිතුවිල්ල හඳුන ගන්න මොහොතේ සුළු මොහොතක් පවතිනවා. ඒ එක්ක මේ සිත නැති වෙලා යනවත් එක්කම තවත් සංස්කාරයක් ගලාගෙන එනවා. මෙන්න මේ විදිහට සිත දිහා බලන් ඉන්නකොට ඒ සංස්කාර උදය වය වෙන ස්වභාවය ඇති වෙන නැති වෙන ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන්.
එහෙමයි මෑණියන් වහන්ස. 9 වෙනි ප්‍රශ්නය. ගරු මෑණියන් වහන්ස, ධාතු මනසිකාරය පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි.
ධාතු මනසිකාර භාවනාව කියලා කියන්නේ සතර සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාව යටතේ විස්තර කෙරෙන භාවනා ක්‍රමයක්. මේ ධාතු මනසිකාර භාවනාව කරන විට අපි ප්‍රථමයෙන්ම මේ අජ්ජත්තික, අපි සම්මුති වශයෙන් තමන්ගේ කියලා හිතන මේ අජ්ජත්තික ශරීරය, අජ්ජත්තික මේ රූපස්කන්ධය අරමුණු කරලා මේ ශරීරය සකස් වෙලා තියෙන ආකාරය නුවණින් විමස විමසා බලන්නට ඕන. මේ ශරීරය කියලා කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච දෙයක්. මේ පඨවි ධාතුව කියලා කියන්නේ තද ස්වභාවයෙන් යුක්ත පොළවට පස් වෙලා යන ශරීර කොටස් වලට අපි පඨවි කියලා කියනවා. මේ මාංශ කොටස්, ශරීරයේ තියෙන මේ මස් කොටස්, අස්ති කොටස්, මෙන්න මේ කොටස් වලට අපි තද ස්වභාවයෙන් යුක්ත ශරීර කොටස් වලට අපි පඨවි ධාතුව කියලා කියනවා. ඒ වගේම ආකෝ ධාතුව, ආකෝ ධාතුව කියලා කියන්නේ වැగిරෙන ස්වභාවයෙන් යුක්ත ශරීර කොටස්. මේ ශරීරයේ වැగిරෙන ස්වභාවයෙන් යුක්ත කොටස් තියෙනවා. අපි ලේ ධාතුව ගත්තොත් ඒ රුධිරය, ලේ කියලා කියන්නේ වැగిරෙන ස්වභාවයෙන් යුක්ත දෙයක්. ඒ වගේම සෙම්, සොටු, සැරව, ලේ, දහඩිය, මෙන්න මේ කොටස් ආපෝ ධාතු විදිහට දකින්නට ඕන. ඒ වගේම අපේ ශරීරයේ තියෙන තේජෝ ධාතුවක්, මේ ශරීරයේ උෂ්ණත්වයක් හෝ සිසිලසක් තියෙනවා. ඒ උෂ්ණත්වය හෝ සිසිලසට තේජෝ ධාතුව කියලා සඳහන් වෙනවා. ඒ වගේම මේ ශරීරයේ තියෙන වායෝ ධාතු කොටසක්, වායෝ ධාතුව කියලා කියන්නේ අපේ මේ ශරීරය පිම්බිලා, මේ උදරය පිම්බිලා, මේ මුහුණ, කම්මුල් එහෙම පිම්බිලා තියෙන්නේ වායෝ ධාතුවේ. ඒ වගේම අපි මේ අතපය දිගහරින්නේ, හකුලන්නේ මේ වායෝ ධාතුව තියෙන නිසා. මෙන්න මේ රූපස්කන්ධය තුල තියෙන්නේ පඨවි ධාතුවත්, ආපෝ ධාතුවත්, තේජෝ ධාතුවත්, වායෝ ධාතුවත් කියන සතර මහා ධාතු ටික පමණයි කියන එක අපි නුවණින් විමස විමසා ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු වෙනවා. තමන්ගේ ශරීරයේ තියෙන පඨවි ධාතු කොටස් ටික මොනවද කියලා තමන් නුවණින් විමසලා අවබෝධ කරගන්නට ඕන. ආපෝ ධාතු කොටස් මොනවද මේ ශරීරේ තියෙන? තේජෝ ධාතු කොටස් මොනවද? වායෝ ධාතු කොටස් මොනවද කියලා අපි නුවණින් විමස විමසා අවබෝධ කරගන්න විට මේ ශරීරය කියලා කියන්නේ සතර මහා ධාතු ටික පමණයි කියන එක තමන්ට ප්‍රත්‍යක්ෂව අවබෝධ වෙනවා. ඒ වගේම අපි බාහිර ලෝකය දෙස බලනවා. බාහිර පුද්ගලයෝ, සජීවී අජීවී දේවල්, මේ බාහිර රූප සෑම රූප කොටසකම තියෙන්නේ බාහිර පුද්ගලයන් තුල තිබෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතු ටික පමණයි. අපි මේ ශාලාව දෙස බැලුවොත් මේ ශාලාව කියලා කියන්නේ මොකක්ද? මේ ශාලාවේ තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතු ටික. තමන් ඉඳගෙන ඉන්න ඒ ආසනය දෙස බැලුවත්, මේ පොළව දෙස බැලුවත්, එතන තියෙන්නේ මේ සතර මහා ධාතු ටික පමණයි. එතකොට අපි ධාතු මනසිකාර භාවනාව කරන විට ප්‍රථමයෙන්ම අපි අජ්ජත්තික ශරීරයට සිත යොමු කරලා සතර මහා ධාතුන් වෙන් කරලා අවබෝධ කරගන්නවා. අනතුරුව බාහිර පුද්ගලයන්, බාහිර ලෝකයන් සතර මහා ධාතු විදිහට නුවණින් විමසලා අවබෝධ කරගන්නවා. එවිට තමන්ගේ ප්‍රත්‍යක්ෂ අවබෝධයකට අපි පත් කරගන්නට ඕන තමන්ගේ සිත. මේ සතර මහා ධාතු ටිකක් හැරුණුකොට අජ්ජත්තික ලෝකේවත් බාහිරවත් කොතනකවත් මේ විශ්වයේ කොතනකවත් සත්වයේ පුද්ගලයේ ආත්මයක් නොමැති බව. මේ සතර මහා ධාතු ටිකක විපරිණාමයක් අනිත්‍ය ස්වභාවයක් පමණයි කියන එක ධාතු මනසිකාර භාවනාව තුළින් අවබෝධ කරගත යුතු වෙනවා.
එහෙමයි මෑණින් වහන්ස. 10 වෙනි ප්‍රශ්නය. ගෞරවනීය මෑණියන් වහන්ස, වසර කිහිපයකට පෙර සිදු වූ සිතට බය, දුක, ආතතිය ගෙන දුන් සිද්ධියක් වරින් වර සිතට නැගේ. එහි බලය ටික ටික හීන වී ඇත. නමුත් අද බණ අසන වෙලේ මේ මතකයේ හිටපු ගමන් හිතට ආවා. පෙර ඇති වූ බය තැති ගැනීම නැවත ඇති වුණා. මේ සිතුවිල්ල එය උපාදාන කරගත් සැටි, ඒ අනුව සංකල්පනා ඇති කරගත් හැටි පෙන්ුණේ සුළු වේලාවකට පසුයි. අශුභ දෙයින් යම්කිසි ආස්වාදයක් ලැබෙනවා යයි සිතුනි. ඉන් මම මට යන්න තහවුරු වෙන සැටි දුටිමි. මෙසේ දැකීම නිවැරදිද? මේ ගැන කුමක් කළ යුතුද? කරුණ පහදා දෙනමින් ඉතා ගෞරවයෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
එම ප්‍රශ්නය තුළ විශේෂයෙන් ඒ වෙලාවේ සිද්ධ වෙලා තියෙන දේ තමයි මනසට අතීත ආරම්මණයක් සිහිපත් වීම නිසා තමන්ගේ සිතට ඒ අතීතයේ ඇතිවෙච්ච බිය, දුක, ඒ තියෙන පසුතැවීම් ස්වභාවය වර්තමාන පංචස්කන්ධයට, වර්තමාන සිතට අරමුණු වෙලා තියෙන මොහොතක්. එවැනි අවස්ථාවක අපි කළ යුතු වෙන්නේ තමන්ට වර්තමාන සිත තුළ බයක්, පැති ගැනීමක්, දුකක් ඇති වෙන ඇති වුණු හේතුව සොයා ගන්නට ඕන. අපිට ඵලය නිරුද්ධ කරන්න නම් හේතුව සොයාගෙන හේතුවයි අපි නැති කළ යුතු වෙන්නේ. බියක් ඇති වෙන්න හේතුවක් තිබුණා. එතකොට අපි ඒ වෙලාවේ වර්තමානයේ තමන්ගේ සිතට මේ බිය, දුක, මේ වේදනාව සිතට ඇති වුණු වෙලාවේ මේ ඇති වෙන්න හේතුව කුමක්ද කියලා නුවණින් විමසලා බලන්නට ඕන. මෙහෙම නුවණින් විමසලා බලනකොට අපි අවබෝධ කරගන්නට ඕන මේ දුක, මේ කියන වේදනාව, මේ බිය ඇති වෙන්න හේතුව උනේ අතීතයේ සිදුවෙච්ච දෙයක් වර්තමාන සිතට අරමුණු වුණා. අතීතේ නිරුද්ධ වෙලා ගිය දෙයක්. අතීතේ යම් කිසි සිදුවීමක් සිද්ධ වෙලා ඒක ගෙවිලා අවසන් වෙච්ච දෙයක්. ඒ ගෙවිලා අවසන් වෙච්ච දේ, ඒ අරමුණ වර්තමාන සිතට සිහිපත් වීම නිසා නැවත බිය ඇති වුණා. නැවත දුක ඇති වුණා, වේදනාව ඇති වුණා. එතකොට අපි මේ වෙලාවේ අර අතීත ආරම්මණය, ඒ සිදුවීම ඇතිවෙච්ච අවස්ථාවේ සිද්ධ වෙච්ච පරමාර්ථමය ක්‍රියාදාමයයි අවබෝධ කරගත යුතු වෙන්නේ. ඒ අතීතයේ ඒ මාස ගණනකට කලින් හෝ වසර ගණනකට කලින් ඒ සිදුවීම සිද්ධ වෙච්ච අවස්ථාවේ ඒ සිදුවීම තුළ තමන්ගේ ශරීරය, රූපස්කන්ධය ඒ වෙලාවේ ක්‍රියාත්මක වුණු ආකාරය, ඒ සියල්ල අනිත්‍ය වෙලා ගිය ආකාරය දකින්නට ඕන. එදා ඒ ඇතිවෙච්ච සිතේ සිතුවිලි ටික, ඒ නාම ධර්ම ටික සියල්ලම නැවත නූපදින ආකාරයෙන්ම නිරුද්ධ වී නැති වී ගිය ආකාරය අපි දකින්නට ඕන. එතකොට ඒ හට ගැනීම, ආරම්මණය ඇතිවෙච්ච තැනට සිත යොමු කරලා එතන තියෙන පරමාර්ථ ධර්මය, එදා ඒ ඇතිවුණු නාම රූප ධර්ම පරම්පරාවේ ඇතිවීම නැතිවීම නිරෝධය අවබෝධ කරගත්තොත් මේ වර්තමාන මොහොතේ ඇතිවෙච්ච මේ බිය කියල කියන්නේ වේදනාව කියල කියන්නේ සිතුවිලි ටිකක් පමණයි. මේ අතීතේ අරමුණක් මම උපාදානය කර නිසයි වර්තමානයේ දුක වේදනාව ඇති වුණේ කියන එක දකින්න පුළුවන්, අවබෝධ කරගන්නට පුළුවන්. ඒ නිසා අර අතීත සිදුවීම තුළ පරමාර්ථමය ක්‍රියාදාමය අවබෝධ කරගෙන ඒ ආරම්මණය අතහරින්න, එතන අතහැරීම සිදු කරන විට ඒ අපි නැවත වර්තමාන අරමුණක් කරගන්න එක නතර කරන්න පුළුවන්.
එහෙමයි මහන්ස. 11 ප්‍රශ්නය. ගෞරවණීය මෑණියනි, සමාදන් වී සීලයක් රැකීම සහ සමාදන් නොවී සීලයක් රැකීම යන දෙක අතර වෙනසක් ඇද්ද? එසේ වීනම් අපට කරුණාවෙන් පහදා දෙන්න. ස්තුතියි.
ඔව්, සීලයක් කියලා කියන්නේ සමාදන් නොවී රකින්න පුළුවන් දෙයක් නෙවෙයි. සීලය කියලා කියන්නේ අපි සමාදන් විය යුතු දෙයක්. සමාදන් වෙනවා කියලා කියන්නේ අපි අපේ සිතටම අදිෂ්ඨානයක් ඇති කරගන්න. සීලය කියලා කියන්නේ මේ ඇත්තටම තමන්ගේ සිතට දෙන අදිෂ්ඨානයක්. මම මෙන්න මේ වැරදි වලින් වැළකී සිටිනවා. දැන් පංච සීලය කියලා කිව්වොත් තමන්ගේ සිතට අදිෂ්ඨානයක් දෙනවා, මම ප්‍රාණඝාතයෙන් වළකිනවා, මම සොරකම් කිරීමෙන් වළකිනවා, මම කාමෙහි වරදවා හැසිරීමෙන් වළකිනවා, මම බොරු කීමෙන් වළකිනවා, සුරාපානය කිරීමෙන් වළකිනවා කියලා තමන්ගේ සිතටම මෙන්න මේ වැරදි වලින් වැළකී සිටිනවා කියන අදිෂ්ඨානය, ඒ සීල සමාදානය අපි සිදු කළ යුතු වෙනවා. ඒ අදිෂ්ඨානය, ඒ සිල්පද ටික සමාදන් වුණොත් පමණයි අපි ඉතාමත් මැනවින්, ඉතාමත් සුරක්ෂිතව ඒ සිල්පද ටික ආරක්ෂා කරන්නේ. ඒ අදිෂ්ඨානයක් නැති සිතක, සමාදානයක් නැති සිතක අපිට කැමැති වෙලාවක සීලය රැකෙන විදිහට ඉන්න පුළුවන්. අනෙක් වෙලාවට සිල්පද බිඳවීමක් වුණා සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා සීල සමාදානය ඉතාම වැදගත් වෙනවා. අපි සිල් රැකිය යුත්තේ තමන්ගේ ආරක්ෂා කරන සීලය සමාදන් වීමෙනුයි සිල් ආරක්ෂා කරගත යුතු වෙන්නේ.
එහෙමයි මහන්ස. ලිඛිත ප්‍රශ්නවල අවසාන ප්‍රශ්නය. ගරු මෑණියන් වහන්ස, අවුරුදු 6-10 අතර කුඩා දරුවන්ට භාවනා පුරුදු කිරීම සඳහා සුදුසු සරල ක්‍රම කීපයක් කරුණාවෙන් සඳහන් කරන්න. බුදු සරණයි.
ඒ වගේ කුඩා වයසේ දරුවන්ට විශේෂයෙන් අපිට මෛත්‍රී භාවනාව වැනි භාවනා කමටහන, මෛත්‍රී භාවනාව වැනි භාවනා ක්‍රමයක් සරල මට්ටමින් අපිට පුරුදු පුහුණු කරවන්නට පුළුවන්. විශේෂයෙන් මෛත්‍රී භාවනාව තුළ, ඒ මෛත්‍රී භාවනාව අපි පුරුදු කරන්නේ ඇයි කියන කාරණාවත්, මෛත්‍රී භාවනාව කිරීමෙන් ඒ දරුවන්ට ලැබෙන ආනිසංසය පිළිබඳ පෙන්වා දීමත්, ඒ වගේම ද්වේෂයට පත්වීම නිසා, තරහ ගැනීම නිසා තමන්ට සිදුවෙන අයහපත් ප්‍රතිඵල, ද්වේෂයේ ආදීනව පිළිබඳ ඒ දරුවන්ට තේරෙන මට්ටමින් කියා දීලා, මෛත්‍රියේ තියෙන වටිනාකම පිළිබඳ කියා දීලා, මෛත්‍රී භාවනාව වැනි භාවනා ක්‍රමයක් පුරුදු කරවීම වඩාත් යෝග්‍ය වෙනවා. ඒ වගේම ආනාපාන සති භාවනා වැනි භාවනාවේ මූලික අවස්ථාවක් උනත් පුරුදු පුහුණු කරවන්නට පුළුවන්. ඒ වගේම විශේෂයෙන් ඒ පොඩි ඒ වයසේ දරුවන්ට විශේෂයෙන් තමන් සරණ ගිය ශාස්ත්‍රූන් වහන්සේගේ ගුණයන් පිළිබඳව කියා දිය යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණය වැනි ඒක බුදු ගුණයක් අරගෙන, ඒ බුදු ගුණේ අර්ථ සහිතව මෙනෙහි කිරීමට කියාදීමත් වඩාත් යෝග්‍ය වෙනවා. ඒ නිසා බුදුගුණ, මෛත්‍රිය, ආනාපාන සති භාවනාව වැනි භාවනා ක්‍රම බොහොම සරල මට්ටමින් කියා දෙන්න පුළුවන් ඒ වයසේ දරුවන්ට.
එහෙමයි මහන්ස. ලිඛිත ප්‍රශ්න අවසන් මහන්ස. මම සුමේද මහත්මයාට ඊමේල් මගින් ලැබී තියෙන ප්‍රශ්න ඇසීම සඳහා බාර දෙන්නට අවසර ඉල්ලනවා මහන්ස.
හොඳයි, එරුවන් සරණයි.
සරයි ගෞරවනීය මෑණියන් වහන්ස, ඊමේල් මගින් ප්‍රශ්න දෙකක් ලැබිලා තියෙනවා. මේ දැන් මොහොතකට කලින් මගේ හම්බෙච්ච ප්‍රශ්න දෙකක් ටයිප් කරලා තියෙනවා Zoom chat area එකේ. පළවෙනි ප්‍රශ්නය ඉදිරිපත් කරලා තියෙන්නේ සුරේෂ් කියලා මහත්මෙක්. ගරු මෑණියන් වහන්ස, අනාත්මය පිළිබඳ තේරුම් ගැනීමේදී අපගේ පැරණි මතකයන් නැවත මනසට ධම්මාරම්මන වී අලුත් මනෝවිඤ්ඤාණ ඇති වී සංඥා ඇතුළු අලුත් සංස්කාර ඇතිවන ආකාරය අපට පැහැදිලි. නමුත් ප්‍රශ්නය, අප තුළ නিত্য සත්වයක් නොමැති බැවින් මේ ජීවිතයේ අපගේ පැරණි මතකයන් වරහන් ඇතුළේ පැරණි සංඥා වරහන් වහලා එලෙසින් අප තුළ ස්ටෝ වී ඇත්තේ කොතනකද? ඒ පරණ මතකයන්ද සෑම මොහොතකම ඇතිවෙමින් නැතිවෙමින් පවතීද? කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි මෑණියන් වහන්ස.
අපි විශේෂයෙන් තමන්ගේ සිත්වල තියෙන පරණ මතකයන් කියලා ගන්නේ පරමාර්ථ වශයෙන් දකින විට අතීත පංචස්කන්ධ ධර්ම ටිකක් පමණයි. අපි පරණ මතකයක් මේ මොහොතේ සිහිපත් කරනවා කියලා කියන්නේ අතීතය තුල ඇති වෙලා නැති වෙලා ගිය නාම ධර්ම ටිකක්. ඇති වෙලා නැති වෙලා ගිය පංචස්කන්ධ ධර්ම ටිකක් පමණයි. නමුත් මේ අතීත ආරම්මණය වර්තමාන සිතට, අපි වර්තමාන මේ මනසට අතීත ආරම්මණය, ඒ ධම්මාරම්මණය එකට එකතු වීම නිසා, මනසට ධම්මාරම්මණයක් මුණ ගැසීම නිසා වර්තමානයේ මනෝවිඥාණය ඇති වෙනවා. මනෝවිඥාණය ඇති වෙලා ඒ ධම්මාරම්මණයට අනුව, ඒ ඇති වෙච්ච මනෝ විඥාණයට අනුව වේදනා ඇති වෙනවා, සංඥා ඇති වෙනවා, සංස්කාර ඇති වෙනවා, විඥාන ඇති වෙනවා. එතකොට මෙන්න මේ විදිහට වර්තමාන ෂණය තුලත් පංචස්කන්ධ ධර්ම ටිකක, ඒ නාම ධර්ම පරම්පරාවක ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යාමක් පමණයි සිද්ධ වෙන්නේ. එතකොට මේ පැරණි මතකයන් කියන දේවල් ගබඩා වෙලා තියෙන තැනක් කියලා නැහැ. ගබඩා වෙලා තියෙන තැනක් මෙන්න මෙතන තියෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒට හේතුව තමයි ඒ ඇතිවෙච්ච නාම ධර්මයන් ඒ මොහොත තුලම ඇතිවි ඇතිවි නැතිවි නැතිවි ගියා අතීතය තුල. නමුත් අපි යම්කිසි අතීත සංඥාවක් උපාදානය කළා නම්, යම්කිසි අතීත වේදනාවක් අපි උපාදානය කළා නම්, අතීත සංස්කාරයක් අපි උපාදානය කරා නම්, මෙන්න මේ උපාදානය නිසා තමන් දැඩිව ග්‍රාහණය කරගත්තු නිසා, තමන් අල්ලාගත්තු නිසා ඒ සංස්කාර නැවත වර්තමාන මතකයන්ට එන්නට පුළුවන්. තමන්ගේ සිතේ උපාදානය වෙලා තියෙන දේවල් තමයි ඒ අතීත අරමුණු නැවත වර්තමාන අරමුණක් විදිහට, ධම්මාරම්මණයක් විදිහට ප්‍රකට වෙලා ඒ වටා නැවත වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ නාමස්කන්ධේ ගලායාම සිද්ධ වෙන්නේ. එහෙමනම් අපි දකින්නට ඕන එතන උපාදාන ප්‍රත්‍යෙනුයි මෙන්න මේ කියන කර්ම භව සකස් වෙන්නේ. උපාදාන පත්‍ය භව අතීත සිදුවීම්, අතීත අරමුණු, අතීත සංඥා, අතීත සංස්කාර අපි උපාදානය කරපු නිසා ඒ උපාදාන ප්‍රත්‍යෙනුයි මෙන්න මේ වර්තමාන මොහොතේ කර්ම සංස්කාර කර්ම භව ගලාගෙන යාම සිද්ධ වෙන්නේ.
එමයි මෑණින් මහන්ස. දෙවෙනි ප්‍රශ්නය එවල තියෙන්නේ චන්දන හේරත් මහත්මයා. තෙරුවන් සරණයි මෑණින් වහන්ස. අපට අනුකම්පා කරලා උපේක්ෂා භාවනාවෙන් පළවෙනි ධ්‍යානයට සිතපත් කරගන්නේ කෙසේදයි පිළිවෙලින් පහදා දෙන්න. පින් සිදු වේවා.
අපි උපේක්ෂා භාවනාව කරන ආකාරයේ පිළිබඳව ඊයේ සාකච්ඡාවේදී අපි විස්තර කරා. විශේෂයෙන් උපේක්ෂාවට අපි අරමුණු කරගන්නේ කර්මය පිළිබඳව. දැන් කර්මය පිළිබඳව අපි සිහිපත් කරන්නට ඕන. විශේෂයෙන් උපේක්ෂා භාවනාවට ඒ උපේක්ෂා භාවනාව ප්‍රගුණ කිරීමට නම් අපි මුලින්ම කළ යුතු වෙන්නේ තමන් ඒ භාවනාව සඳහා ඒ පරයන්කය සකස් කරගෙන පළමුවෙන් තමන් පිළිබඳ තමන් කර්මය සවකීය කොට කර්මය දහයාද කරගෙන කර්මය පිළිසරණ කරගෙන උප්පත්තිය ලැබපු කෙනෙක් කියන එක තමන් කර්මය හේතු කොටගෙන උප්පත්තිය ලැබපු කෙනෙක් කියන කාරණාව හොඳට තමන් අවබෝධ කරගත යුතු වෙනවා. කර්මය පිළිබඳ ඒ මානසිකාරයන් පවත්වමින් කර්මය පිළිබඳ සිහිපත් කරමින් තමන් කර්මය දායාද කොට සිටින පුද්ගලයෙක් කියන එක මනවින් අවබෝධ කරගත යුතු වෙනවා. ඉන් අනතුරුව තමන්ට පුළුවන් තමන්ගේ හිතවත් අය, මෙදහත් අය, අහිතවත් අය කියලා සිටින මේ අනිකුත් සියලු දෙනාද, සියලුම සත්වයන්ද ඒ ඒ අයගේ කර්ම ශක්තියට අනුව ඒ අයගේ ඒ කරපු කුසල අකුසල කර්මයන්ට අනුරූපව ඒ අය උප්පත්තිය ලබා සිටිනවා. දැන් තමන්ගේ දරුවෙක් ගත්තොත් ඒ දරුවා තමන්ගේ දරුවා කියලා අපි ගත්තට ඒ දරුවාගේ කර්ම ශක්තියට අනුව තමයි උප්පත්තිය ලබාගෙන සිටින්නේ. ඒ දරුවාගේ කර්ම ශක්තියට අනුව තමයි මේ මනුෂ්‍ය ලෝකේ සැප විඳින්නේ, දුක් විඳින්නේ. ඒ විදිහට අපි කවර පුද්ගලයෙකුට ගත්තත් තමන්ගේ දෙමව්පියන්ට, දරුවන්ට, ස්වාමියාට, භාර්යාව, හිතවත් අය අපි බාහිර ලෝකේ කවර පුද්ගලයෙක් දෙස බැලුවත් ඒ සෑම පුද්ගලයෙක්ම කර්මය සවකීය කොට, කර්මය දායාද කොටගෙන උප්පත්තිය ලබා සිටිනවා. මේ අවසානයේ අපි දකින්න ඕන සියලු සත්වයන්ම කර්මය සවකීය කොට උප්පත්තිය ලබා සිටිනවා. සියලුම සත්වයෝ කර්මය සවකීය කොට උප්පත්තිය ලබා සිටිනවා කියන කාරණාව ගැඹුරෙන් තමන්ගේ ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් ඒ කරුණ අවබෝධ වෙනකොට තමන්ගේ සිත සමාධිමත් වෙලා ඒ ධ්‍යාන මට්ටම් වලට සිතපත් කර ගැනීමේ හැකියාව උදා වෙනවා.
එහෙමයි මෑණින් වහන්ස. මේ ප්‍රශ්න දෙක මේ චැට් ඒරියා එකේ ටයිප් කරපු ගාමිණී මහත්මයාට පින් සිදු වේවා. තව පින් අනුමෝදන් කිරීමක් කළා තිනා බුද්ධිකා තෙරුවන් සරණයි මෑණියන් වහන්සේට සහ සම්බන්ධීකරණය කළ සෑම දිනාටත් සහභාගී වූ සියලුම දිනාටත් අප්‍රමාණ පින්. එපමණයි ඉදිරිපත් කළා තිබෙන ප්‍රශ්න සහ වාර්තා. Zoom කේ සම්බන්ධ වෙලා ඉන්න අයට ප්‍රශ්න අහන්න තියෙනවා නම් අතෝස්වන්න කියලා ආරාධනා කරා. ප්‍රබෝධා මදුවන්ති අන්මියුට් කරලා ප්‍රශ්නය.
තෙරුවන් සරණයි ගරු මෑණියන් වහන්ස. ආහාර සූත්‍රයේ සඳහන් වෙන ආහාර වර්ග හතර පිළිබඳව කෙටියෙන් හෝ විග්‍රහ කර දෙන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි මෑණියන් වහන්ස.
විශේෂයෙන් සතර ආහාරයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තිබෙනවා. කබලින්කාර ආහාර, පස්ස ආහාර, ඒ වගේම මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර වශයෙන් මෙන්න මේ කොටස් හතරක් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තිබෙනවා. කබලින්කාර ආහාර කියලා කියන්නේ අපි මේ ගන්න ආහාර වර්ග, අපි මේ රූපස්කන්ධයේ පැවැත්ම පිණිස අපි ගනු ලබන ආහාරවලට, මේ ශරීරය පැවැත්වාගෙන යාමට, කය පවත්වාගෙන යාම පිණිස අපි ගනු ලබන ආහාරවලට කබලින්කාර ආහාර වශයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තිබෙනවා. ඒ වගේම මේ පස්ස ආහාරය, පස්ස ආහාර කියලා කියන්නේ මනස තුල ඇතිවන මේ ස්පර්ශයටම තමයි පස්ස ආහාර කියලා විස්තර කෙරෙන්නේ. මනස තුල අපි යම්කිසි අරමුණක් ඇසට රූපයක් මුණ ගැසෙනකොට ඒ ඇසත් රූපයක් නිසා චක්කු විඥාණය හටගෙන තින්නං සංගති පස්සෝ, මේ මනස තුල මේ ඇසත් රූපයත් චක්කු විඥානයත් මෙන්න මේ තුන් දෙනාගේ ස්පර්ශ වීම සිද්ධ වෙනවා. මෙන්න මේ ස්පර්ශයට තමයි පස්ස ආහාර කියලා විස්තර කෙරෙන්නේ. ඒ වගේම මනෝ සංචේතන. මනෝ සංචේතන කියලා කියන්නේ බොහොම සරලව පැහැදිලි කළොත් සියලුම සංස්කාරවලට සංචේතනා කියලා කියන්නේ සංස්කාර. මනෝ සංචේතනා කියලා කියන්නේ සිත තුල පහළ වෙන සියලුම සංස්කාර මනෝ සංචේතනා. ඒ වගේම විඥාන ආහාර. විඥාන ආහාර කියලා කියන්නේ මේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. මෙන්න මේ කොටස් වලට තමයි මේ විඥාන ආහාර කියලා කියන්නේ. මේ කියන ආහාර හතර අපිට ඒ ආහාර හතරත් නාම රූප වශයෙන් වෙන් කරන්න පුළුවන්. කබලින්කාර ආහාර කියන කොටස රූප කොටසට, ඒ වගේම පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන ඒ කොටස් තුන නාමස්කන්ධය යටතේ විග්‍රහ කරන්නට පුළුවන්.
එමයි මෑණියන් වහන්ස. Zoom එකෙන් උපමනයි ප්‍රශ්න තියෙන්නේ. ශාලාවේ සිටින කාට හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් අත ඔසවන්න කියලා. ප්‍රශ්න නැති බවයි පෙනියන්නේ. එම නිසා මේ සැසිවාරයේ මෙතනින් සමාප්ත කරන්නට අවසරයි.
හොඳයි, අපි හැම දෙනාම මෙතෙක් වේලාම ධර්ම සාකච්ඡාවක නිරත වීම තුළින් හැම දෙනාගේම සිත් තුළ ඒ කුසල සංස්කාර ජනිත වීමක් සිද්ධ වුණා. කුසල කර්ම සකස් වීමක්, අප හැම දෙනාම ඒ ජනිත කරගත් උතුම් කුසල ශක්තිය හැම දෙනාටම හැකිතාක් ඉක්මනින් මේ ජීවිතය තුළදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන බුදු පසේ බුදු මහරහත් උත්තමයාණන් වහන්සේලා නිවි සැනසී වදාළ පරම ශාන්ත වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ සියලුම කුසල ධර්මයන් හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අප විසින් මේ ජනිත කරගත් උතුම් පුණ්‍ය ශක්තිය සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට දනුමෝදන් වෙත්වා. උන්වහන්සේලාද ප්‍රාර්ථනීය කරන්නා වූ උතුම් බෝධියකින් අමා මහ නිවනින්ම සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. හැම දෙනා නමින්ම මිය පරලව ගිය සියලු සංසාරගත ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම පරලොව ජීවිත සැපවත් වේවා. උතුම් නිවනින්ම සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. ඉදම් මෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයං කාපමුච්ඡතු. සාදු සාදු සාදු.
ඕකාස වන්දාමි අයියේ මයා කතන් පුඤ්ඤං ආමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතන් පුඤ්ඤං මයිහං ගාතබ්බං.
අනුමෝදත.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතන් සබ්බං අත්ථයන් කමත මේ අයියේ ඕකාසි කමාමි අයියේ.
කමාමි.
ဒုတိယံපි ඕකාස ద్వారත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ අයියේ ඕකාස කමාමි අයියේ.
කමාමි.
ဒုတိယံපි ඕකාස ద్వారත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ අයියේ ඕකාස කමාමි අයියේ.
කමාමි. අභිවාදන සීලස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච. අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමෙත් ජෙතු. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත්ම වේවා උතුම් වූ නිවනින්ම සැනසෙත්වා.